අයිබුවන් දුවේ පුතේ, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය මගින් විකාශනය කරන රුහුණු ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මම අද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩම. ඒ කියන්නේ පුජ්‍යල විෂමතා සහ කර්මය කියන පාඩම. ඉතින් දුවේ පුතේ, මම දැක්ක පහුගිය දවසක මෙන්න මෙහෙම පොඩි විතරතුරක්. පාරේ ඉඳලා බලුපැටියෙක් ගෙනාවා ගෙදරට. ඊට පස්සේ ඒ බලුපැටියා මාසෙකින් විතර මිය යනවා. ඒකම ඒ ගෙදර හිටි 15 හැවිරිදි දැරියක් මිය ගියා කියලා. එතකොට මේ ගැන කතා සමහර අය විවිධ කතා කරා. සමහර අය කිව්වා මොනව කරන්නද, කරන්න දෙයක් නැහැ, කර්මයනේ කියලා. සමාජ සමහරයි කියන කර්මයනේ කියලා. එතකොට එහෙමනම් කර්මය කියන්නේ මොකද්ද කියන එක අපි ඉදිරියේදී මේ පාඩමින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවේ පුතේ, මොකද්ද කර්මය කියලා කියන්නේ? මොකද්ද කර්මය කියලා කියන්නේ? ක්‍රියාවක්. ඔව්, ක්‍රියාවක් කියලා කිව්වා. නිකම් ක්‍රියාවක් කියලා කිව්වට කර්මය අර්ථ ගන්වෙන්නේ නැහැ. එහෙමනම් බුදුදහමේ කර්මය කියලා හඳුන්වන්නේ සචේතනික ක්‍රියා. මොකද සචේතනික කියන්නේ චේතනාවක් සහිත ක්‍රියා. ඒ කියන්නේ හිතාමතා කරනු ලබන ක්‍රියා. එතකොට මිනිස්සු හිතාමතා කරන දේවල් වල හොඳව දේවල් කරනවා, හිතාමතා යහපත් දේවල් කරනවා. ඒ වගේම නරක දේවලුත් කරනවා, යහපත් දේවල් වල නිරත වෙනවා. එතකොට හොඳ දේවල් නිසා හොඳ ප්‍රතිඵල වගේම නරක දේවල් නිසා නරක ප්‍රතිඵලත් ලැබෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවන් කිරීම තුළින්, කියන්නේ හොඳ ක්‍රියාවක් කරොත් අපි කියන හොඳ ක්‍රියාවලට කුසල ක්‍රියා කියලා, නැත්නම් හොඳ දේවල් කියන්නේ පිං කියලානේ, පිං කරනවා, කුසල් කරනවා. නරක දේවල් කියන්නේ අකුසල් කරනවා, පව් කරනවා කියලානේ. එතකොට එහෙමනම් මෙන්න මේ හොඳ දේවල් කරතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට හොඳ තැනක උපත ලබන්න පුළුවන් වෙනවා. නරක දේවල් කරොත්ින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට නරක තැනක උපත ලබන්න පුළුවන් වෙනවා. ඒ වගේම බොහෝම දුක් විපාක විඳින්න සිදු වෙනවා. එතකොට එහෙමනම් අපි කිව්වා හොඳ ක්‍රියාවලට කියනවා පින කුසලය කියලානේ. එතකොට මෙන්න මේ පින්, එහෙම නැත්නම් කුසල් කරන දොරටු තුනක් තියෙනවා. තුන්දොර කියලා අපි කියන්නේ මොනවද දුවේ පුතේ? තුන්දොර කියලා කියන්නේ සිත, කය, වචනය කියන තුන්දොරට කියනවා තුන්දොර කියලානේ. එතකොට පුජ්‍යලයා මෙන්න මේ තුන්දොරින්ම තුන්දොර මුල් කරගෙන කුසල හෝ අකුසල ක්‍රියා කරනෝනේ. ඒ කියන්නේ අපි හිතමු නරක දේවල් නම් අකුසල නම් පුජ්‍යලයා හිතින් හිතනවා, වචනයෙන් කියන්නේ කතා කරනවා, නරක දේවල් හිතනවා, නරක දේවල් කතා කරනවා, නරක දේවල් ක්‍රියාවට නගරෝ සිතින් කයින් වචනේ. හොඳ දේවල් වුණත් එහෙම හොඳ දේවල් හිතනවා, හොඳ දේවල් කතා කරනවා, හොඳ දේවල් කරනවා. එතකොට මෙන්න මේ හොඳ දේවල් වලට හොඳ ප්‍රතිඵලත් නරක දේවල් වලට නරක ප්‍රතිඵලත් ලැබෙනවා කියලා අපි කිව්වනේ. එතකොට එමනම් දුවේ පුතේ, මේ හොඳ ප්‍රතිඵල හෝ නරක ප්‍රතිඵල අනුව ඒ කරන දේ අනුව සසර උපදිනවා. අපි කියනවා පුනර්භවය කියලා බහලා තියෙනනේ. මොකද්ද දුවේ පුතේ පුනර්භවය කියලා කියන්නේ? පුනර්භවය, නැවත ඉපදීම. එහෙමනම් නැවත ඉපදීමේදී පුජ්‍යලයා දුගතියක හෝ සුගතියක, කියන්නේ හොඳ තැනක හෝ නරක තැනක තමයි පුජ්‍යලයා උපත ලබන්නේ. ඒ කියන්නේ තමන් විසින් කරන ලද කර්මයට අනුව තමයි උපත ලබන්නේ. කියන්නේ හොඳ ක්‍රියා කළා තියෙනවා නම් හොඳ තැනක, නරක ක්‍රියා කළා තියෙනවා නම් නරක තැනක උපත ලබන්නේ. ඉතින් පුජ්‍යලයා මේ ආකාරයට තමන් විසින් කරන ලද කර්ම වලට අනුරූපව නැවත නැවත සසර උපදෙමින් මැරෙමින් නිරන්තරයෙන්ම දිගින් දිගට සසර සැරිසරනවා. එතකොට සංසාරික සත්වයාට පුනර්භවයට හිමිකම් තියෙනවා. ඒ කියන්නේ සංසාරික සත්වයා පුනර්භවය ලබනවා. ඒ කියන්නේ නැවත ඉපදෙනවා. ඉතින් නැවත නැවත සසර ඉපදෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඒ කියන්නේ සසර දිගු වශයෙන්, සමහර අය සසර දීර්ඝ වශයෙන් සසර සැරිසරනවා. ඉතින් අර මං කිව්වනේ, ඒතොර එහෙමනම් සසර සැරිසරන කාලය තුළ ඕනෑම වයසක කෙනෙක්ගේ ජීවිතයේ, මේ කාලේ ජීවිතයේ, මේ ජීවිතයේ ඕනෑම වයසකදී ඕනෑම වෙලාවකදී නවත්ින්න, ඒ කියන්නේ අවසන් වෙන්න පුළුවන්. ඒක තමයි සසර ස්වභාවය. අපි දැන් අර මුලදී පටන් ගත්තේ පුංචි ළමේ පුංචි දරුවෙක්නේ පුංචි දියණියක් මිය ගියා වයස අවුරුදු 15. එතකොට අපිට ඒක කියන්න බෑ මේ බල්ලාගේ නා නිසාමද ඒ සිද්ධියදී අපි කිව්වේ. එතකොට එහෙම තමයි අපිට කියන්න බෑ ඕන කෙනෙක් ඕන මොහොතක මිය යන්න පුළුවන්. කියන්නේ මේ අපේ මේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒක තමයි සසර ජීවිතයේ හැටි. කියන්නේ මරණයෙන් අපේ ජීවිතයේ ඕනම මොහොතක කෙලවර වෙන්න පුළුවන්. ඉතින් එහෙම අවසන් වෙලා ආයිමත් නැවතත් ඉපදෙනව නැවතත් ඉපදෙලා නැවතත් මිය යනවා. ඒක තමයි සසර සංසාර චක්‍රය කියලා තියෙන්නේ. එතකොට නැවත උපදිනව මිය යනවා උපදිනව මිය යනවා මේ ආකාරයේ නැවත නැවතත් සසර සැරිසරන සසර ගමන අවසන් වෙන නම් මොකද කරන්නේ? නිවන් අවබෝධ කරගන්න ඕන. එම්නම් දුවේපතේ පුජ්‍යලයා නිවන් අවබෝධ කරගන්න කාලය තෙක්ම සසර සැරිසරන. ඒ කියන්නේ තමන් විසින් රැස් කරගන්න ලද කුසල් අකුසල් අනුව එහෙම නැත්නම් පිම්පව් අනුව අපට සැප දුක අයිති වෙනවා. සසර අපි සිතන කතා කරන දේවල් ඒ වගේම ක්‍රියාත්මක කරන දේවල් අනුව තමයි අපට ඒකේ විපාක ලැබෙන්නේ. මොකද හොඳ දේවල් කතා කළ ක්‍රියා අපි කලින් කිව්වේ කතා කරොත් ඒවා සිතුවත් කතා කරොත් ක්‍රියාවට නැගුවොතින් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් එහෙම කරොතින් හිතුවොත් කතා කරොත් ක්‍රියාවට නැගුවොතින් නරක තැනක උපත ලබන්න වෙනවා. ඉතින් ඒ ආකාරයෙන් සැප දුක් වලට මුහුණ දෙන්න සිදුවෙනවා අපි විසින් කරන ලද ක්‍රියාවන්ට අනුව. එතකොට නරක ක්‍රියාවන් නරක විඳින්න නරක විපාක විඳින්න අපි කවුරුවක් කැමති වෙන්නේ නැති. ඒ වුණාට අපි කැමති වුණත් නැති වුණත් අපට අනිවාර්යයෙන්ම අපි කරන ලද ක්‍රියාවල් වල නැත්නම් කර්ම වලට අනුරූපව විපාක විඳින්න සිදු වෙනවා. ඒ නිසා දුවේපති අපි බොහොමයක්ම උත්සාහ ගන්න ඕන අකුසල් කර්ම වලින් වැළකීලා කුසල කර්ම වල යෙදෙන්න. එතර දුවේ පුතේ අපි බලමු මෙලොව ජීවත් වෙන මිනිස්සු ගැන විමසලා බැලුවම අපට පෙනී යනවා එක එක මිනිස්සු විවිධයිනේ. කිසිම කෙනෙක් තව කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකිනෙකා එකිනෙකාට අසමානයි. හැඩරුවෙන් ගත්තොත් අසමානයිනේ. ගතේ ගුණ වලින් ගත්තොත් අසමානයි. එතකොට එhmenනම් සත්‍යෝ සමානකමක් පෙන්වන්නේ නැහැ. එතකොට මේකට හේතුව මොකද්ද කියලා එක එක කටියට ගැටලුවත් වෙනෝනේ. හැබැයි සමහර ආගම්වල නම් මේකට විසඳුමක් හැටියට කියන්නේ ඒ එක එක අය ඒ විදිහට එහෙම උපත ලැබලා තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ පුජ්‍යල විෂමතාවයට හේතු වෙලා තියෙන්නේ අදෘශ්‍යමාන බලවේගයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි තමු ලස්සන රූපයක් කෙනෙකුට ලැබුණා නම් ඒ දෙවියන් වහන්සේ කැමැත්ත. අව ලස්සන රූපයක් ලැබුණා ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. කැමැත්තේ හැටියට තමයි දෙවියන් වහන්සේ මවලක් තියෙන්නේ කියලා සමහර ආගම්වල ඉගැන්වෙන්නේ. හැබැයි ඉතින් බුදුදහම ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම පුජ්‍යල විෂමතාවයට මේ අදෘශ්‍යමාන බලවේග බලපාන්නේ නැහැ. එහෙම හේතු වෙන්නේ නැහැ කියලා තමයි දුවේපතේ බුදුදහම කියන්නේ. අතීත කර්මල විපාක වශයෙන් තමයි එහෙම පුජ්‍යල කෙනෙකුට වෙනස්ස උපත ලබන්නේ කියලා. ඉතින් දුවේපතේ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව එක්තරා දේශනාවක මෙහෙම දේශනා කළා තියෙනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයයි කියමි. සිතින් සිතා කයින් වචනෙන් කර්ම සිදු කරයි කියන්නේ ඒක අදහස. එම්නම් මොකද්ද කිව්වේ? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒ කියන්නේ මහණෙනි මම චේතනාවට කර්මයයි කියමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. සිතින් සිතලා කයින් වචනෙන් කර්ම සිදු කරයි කියන එක තමයි ඒකේ අදහස. එතකොට අපි කිව්වනේ දුවේ පුතේ කර්මය කියලා කොටස් දෙකක් තියෙනවායි කියලා මතකද? මොනවද කොටස් දෙක? කුසල කර්ම සහ අකුසල කර්මනේ. එතකොට අපි කිව්වා තුන්දොරින්ම ඒව ක්‍රියාවට නගන. මොකෙන්ද? සිතින් කුසල කර්ම කරනවා, කයින් කුසල කර්ම කරනවා, වචනෙන් කරනවා කියලා. අකුසල කර්මත් ඒ වගේ සිතින් කරනවා කුසල කර්ම, කයින් කරනවා වචනෙන් කුසල වචන කතා කරනවා කියලා අපි කිව්වා. එමනම් අකුසල කර්ම ඒ විදිහට ක්‍රියාවට නගන පුජ්‍යලයෝ කියන්නේ සිතනෝ කතා කරන ක්‍රියාවට නගන. ඉතින් මෙන්න මේ ආකාරයෙන් කුසල අකුසල කර්ම නිසා සසර දික් වෙනවා පුජ්‍යලයාගේ. සසර දික් වෙනවා. කියන්නේ නැවත නැවත මෙරි මෙරි සසරේ උපදින උපදිනව මැරෙනව ආයිමත් උපදිනව ආයිමත් මැරෙනව ඔය ආකාරයෙන් සසර දික් වෙනවා. අපි කියවනේ මේ සසර නැවත උපත ලබන එකට වචන ඇකුව මතකද? දැන් අපි පවල් කලින් කිව්වා මොකද්ද? පුනර්භවයනේ නැවත උපත ලැබෙනවා. එතකොට සත්වයා නැවත උපත ලබන්නේ ඇයි? සසර ගමන දිග නිසා. ඇයි සසර ගම දිග වෙන්නේ? කුසල අකුසල කර්ම රැස් කිරීම නිසා. අපි කිව්වේ නිවන් අවබෝධ කරගන්න තුරු. එහෙම නැත්නම් රහත් වෙන තුරු අපි සසර ගමන් කරනවා. තොර පුබ්බේ නිවාසානුස්සති ඥාණය කියන්නේ පෙර පැවැත්ම පිළිබඳ දැකීමේ නුවණ. එහෙම ඊළඟට චුතුපපාත ඥාණය. තවත් විදිහෙන් කියනවන එකට සත්වයාගේ මතු පැවැත්ම දකින නුවණ, නැත්නම් උපදීම හා පැවැත්ම දකින නුවණ ඇති පුජ්‍යලයන්ට අත්දැකීමෙන්ම දැක ගන්න පුළුවන් පුනර්භවයේ පිළිබඳ. එතකොට සසර උපදින සත්වයාට පෙර කරන ලද කුසල හෝ අකුසල කර්ම විපාක විඳින්න සිදුවෙන බව අවබෝධ කරගන්න පුළුවන් ඒ ඥාන තුලින්. ඉතින් දුවේ පුතේ, අපි චුල්ලකම විභංග සූත්‍රය හොඳ නිදසුණක් හැටියට ගන්න පුළුවන්. ඔබට 10 පන්ති දිත ඔබ ඉගෙනගෙන තියෙන චුල්ලකම විභංග සූත්‍රය ගැන බුදුරජාණන් වහන්සේ කාටද දේශනා කරේ කියලා 10 දී ඉගෙනගෙන තියෙනවා. මම ඒක නැවතත් මතක් කරන්නම්. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවෙසෙන විට උන්වහන්සේ හමුවට එනවා තෝදෙය්‍ය පුත්‍ර සුබ කියන තරුණයා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙලොව අපට දක්න ලැබෙන විෂමතා 14ක් පිළිබඳව දක්වනවා. එම් විෂමතා 14ක් ඉදිරිපත් කළා. ඒකට හේතුව කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඔහු විමසූ පුජ්‍යල විෂමතා, බුදුහාමුදුරුවන්ගෙන් ඔහු විමසූ පුජ්‍යල විෂමතා අද සමාජයේ දක්න ලැබෙනවා. ඒ ගැන තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඔහු විමසුවේ. මොනවද ඒ විෂමතා 14 කියලා ගත්තම සමාජයේ ඉන්න අඩු ආයුෂ ඇති අයනේ. දැන් අපි අර කිව්වේ ළමයෙක් අඩු ආයුෂෙන් මැරෙන්නේ කියලා. ඒ සමාජයේ ඒ විතරක් නෙමෙයි, ඕනතරම් අඩු ආයුෂෙන් මිය යන අය ඉන්නෝනේ. එතකොට ඒක එයාට කියනවා අපි අප්පායුකා කියලා. ඊළඟ දීර්ඝායුෂ ඇති අය ඉන්න ඒගොල්ලන්ට දීර්ඝායුකා කියලා කියනවා. ඊළඟ බොහෝ ආබාධ ඇති අය, බහු ආබාධ කියලා කියන්නේ. ඒ වගේම අල්ප ආබාධ ඇති අය, ආබාධ අඩු අය අප්ප ආබාධ කියන. ඊළඟ අවලස්සන අය ඉන්න, දුබ්බන්නා කියලා කියන අයට. ඊළඟ ලස්සන අය, වන්නවන්නා කියලා හඳුන්වනවා. ඊළඟ යසස් නැති අය, අප්පේ සක්කා කියලා කියනවා. යසස් ඇති අය මහේ සක්කා. මහේ සක්කා කියලා කියන්නේ. ඊළඟ අල්ප භෝග ඇති දුප්පත් අය අප්ප භෝගා කියලා කියනවා. මහත් වූ භෝග ඇති පොහොසත් අය මහා භෝග කියලා කියනවා. පහත් යැයි සම්මත අය නීච කුලිනා කියලා කියනවා. උස්සස් යැයි සම්මත අය උච්චා කුලිනා කියලා කියනවා. නුවණින් අඩු අය දුප්පඤ්ඤා කියලා සඳහන් වෙනවා. ඒ වගේම නුවණින් යුත් අය පඤ්ඤාවන්තා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් පුජ්‍යල විෂමතා 14ක් ගැන සුබ කියන තරුණය අහන. එතකොට මෙන්න මේ විෂමතා අද සමාජයේ මිනිසුන් අතර අපට දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ කරුණ ඉදිරිපත් කරන සුබ කියන තරුණයා විමසුවේ මෙන්න මේ විෂමතාවලට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මට උත්තර දෙනවා. කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මානවකය සත්‍යෝ සකීය කර්මය මෙම කියනවා බුදුරජාණන් වහන්සේ. මානවකේ සත්‍යෝ කර්මය සොකිය කොට ඇත්තාහ, කර්මය දායද කොට ඇත්තාහ, කර්මය සරණ කොට ඇත්තාහ, කර්මය නෑද කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ, කර්මය නිසා මේ පුජ්‍යලයන්ගේ හීන බවහා උසස් බව ඇතිවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ පිළිතුරින් සුභමානවක සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒ තරුණයා බුදුරජාණන් වහන්සේට කියනවා මෙන්න මේ කාරණා විස්තර කර දෙන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විෂමතාවලට හේතුව පැහැදිලි කරා. එම පැහැදිලි කිරීම මෙන්න මේ ආකාරය දක්වනු. ගැන චුල්ලකම්ම විභව සූත්‍රය දේශනා කරමින් තමයි මේ කරුණු දේශනා කරේ. එතකොට කරන ක්‍රියාවල් වලට අනුව ලැබෙන ප්‍රතිඵලය මේකයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ සුභමානක තවදුරටත් විස්තර කරලා දෙන්න කියලා කිව්වනේ. ඉතින් දේ පුතේ මේ අපටත් මේ අනුව හොඳට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් අප විසින් කරනු ලබන ක්‍රියාවලට මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ කියලා. අපි එමුනම් නරක ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවලින් ඈත් වෙලා හොඳ ප්‍රතිඵල ලැබෙන ක්‍රියාවල නිරත වෙන්න ඕන. ඉතින් දුවේපතේ දේශනාවලට අනුව ප්‍රාණඝාතය කරන අය, කියන්නේ සතුන් මරණ අයට ලැබෙන ප්‍රතිඵලය තමයි අඩු වයසින් මේ අනක අල්ප ආයුෂ ලැබෙනවා කියන්නේ. ඊළඟ ප්‍රාණඝාතය නොකරන කෙනා සතුන් මැරීමෙන් වළකිනවා නම් දීර්ඝායුෂ විඳින්න පුළුවන් වෙනවා. ඒ වගේම සත්ව හිංසාව සිදු කරන සත්වෙන් විවිධාකාරයෙන් හිංසා කරන කෙනාට බොහෝ ආබාධ ඇතිව තමයි උපත ලබන්නේ. කියන්නේ රෝගී උපත ලබන්නේ, සමහර අය නිරෝගී උපත ලැබුවත් විවිධ රෝග නිරන්තරයෙන්ම රෝගවලට ලක් වෙන්නේ. ඒතරන්නේ සත්ව හිංසාව කරන අය. ඊළඟ සත්ව හිංසාව නොකරන තැනැත්තා ආබාධ රහිතව උපදිනෝ. ඒ කියන්නේ නිරෝගීව උපදිනෝ, නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දේශයෙන් කටයුතු, දේශය කියන්නේ මොකද්ද? තරහනේ. තරහෙන් කටයුතු කරන තැනැත්තා දුර්වර්ණෝ, ඒ කියන්නේ විරූපීව උපදිනෝ. දේශයෙන් තොරව කටයුතු කරන තැනැත්තා කියන්නේ මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනා වර්ණවත්, ඒ කියන්නේ රූමත්ව උපදිනෝ, රූමත්ව උපදිනෝ. එතකොට අනුන්ගේ සපත ඉරිෂ්‍යා කරන තැනැත්තා අල්පේශාක්‍ය, කියන්නේ යසස් නැතුව උපදිනෝ. ඊළඟට අනුන්ගේ සපතර ඉරිෂ්‍යා නොකරන තැනැත්තා මහේශාක්‍ය, කියන්නේ යසස් ඇතිව ඉපදෙනවා. කියන්නේ අනුන්ගේ සපතර ඉරිෂ්‍යා නොකරනවා නම් අනුන්ගේ දියුණුව දැකලා සතුරු වෙනවනේ. එහෙමයි මහේශාක්‍ය උපත ලැබෙනවා. තමන් සතු කිසිවක් අන්නයට දන් නොදෙනවා. ඒ කියන්නේ දන් නොදෙන්න, දන් නොදෙන කෙනා දුප්පත් ඉපදෙනවා. අල්පභෝගී උපදී කියන්නේ දන් දෙන තැනැත්තා මහා භෝගීව, කියන්නේ පොහොසත්ව උපදිනෝ. ගරුකල තැනැත්තන්ට ගරු නොකරන පිදී යුත්තන් නොපුදන නොපුදන අධිකමානෙන් යුතු තැනැත්තා පහත්ත කියල සම්මත කුලවල උපත ලබන. ඒ වගේම ගරුකල යුත්තන්ට ගරු කරන පිදී යුත්තන් පුදන මානයෙන් තොර කටයුතු කටයුතු කරන තැනැත්තා උසස් කියලා සම්මත කුලවල උපදිනෝ. ඒ වගේම කුසල කුසල මොනවද, සත්‍ය අසත්‍ය මොනවද කියලා විමසීමක් කරන විමසීමක් නොකරන තැනැත්තා ප්‍රඥා අඩුව උපදිනෝ. කුසල කුසල් මොනවද කියලා, සත්‍ය අසත්‍ය මොනවද කියලා විමසීම් කරන තැනැත්තා ප්‍රඥාවන්ත වෙනවා. එතකොට මෙන්න මේ පුද්ගලයන් විවිධාකාර නැත්නම් විෂමතාවලට හේතු වන කරුණුත් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කරනවා. ඉතින් දුවේපුතේ දැන් ඔන්න කරන ලද කර්මවලට නැත්නම් ක්‍රියාවලට මේ වගේ විපාක, කියන්නේ ප්‍රාණඝාතය කරන තැනැත්තා අඩු වයසින් උපදිනෝ, දේශය කරන තැනැත්තාව ලස්සන වෙනෝ, දන් දෙන තැනැත්තා පොහොසත් වෙනෝ, මේ ආදී වශයෙන් මේ විපාකම ලැබෙනමයි කියලා අපි නිගමනයකට එන්න හොඳ නෑ. මොකද මේ අපි හිතමු මේ ප්‍රාණඝාතය කරයි කියලා. ප්‍රාණඝාතය කරන පුජ්‍යලය අනිවාර්යයෙන්ම ඊළඟට උපතලබල අඩු වයසින් මේ යනෝ නෙමේ. ප්‍රාණඝාත කුසල කර්මය කරන කෙනා මරණින් පස්සේ බොහෝ කාලයක් අපා දුක් විඳලා, ඒ කියන්නේ නිරේ දුක් විඳලා යම්කිසි සත්වයකෝ මනුස්සයෙක් වෙලා උපත ලැබුවට පස්සේ තමයි අඩු වයසින් මේ යන්නේ. එහෙමනම් ප්‍රාණඝාත කුසල කර්මය කළොතින් බොහෝ කාලයක් අපා දුක් නැත්තම් නිරේ දුක් විඳින්න සිදු වෙනවා. ඒ වගේ තමයි මේ එහෙමනම් වෙන මොන අකුසල කර්මය කළත් ඒ අකුසල කර්ම වලට බොහෝ වෙලාවට අපා දුක් විඳලා ඊට පස්සේ තමයි නැවත සත්වයක් වෙලා උපත ලැබුවම තමයි ওই දුක් විඳින්න සිදු වෙන්නේ. එතකින් දන් දෙන තැනැත්ත ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම පොහොසත්ව උපදිනවයි කියලා අපට නිගමනය කරන්න බැහැ. මොකද සමහරවාදී දන් දුන්නු තැනැත්ත ඊළඟ ආත්ම භවයේ දිව්‍ය ලෝකයේ උපදිනයි කියලා සඳහන් වෙන අවස්ථා තියෙනවා. මොකද මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බැලුවම සමහර අය එක බත් හැන්දක් පූජා කර පිණින් තමයි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. ඒතර දිව්‍ය ලෝකේ ගියේ නැත්නම් සමහරලාට ඒ අය උපත ලැබුණ ආත්මයේදී පොහොසත් වෙන්න පුළුවන්. එතකොට දිව්‍ය සපතත් උදා වෙනවා. ඒ කරන කුසල කර්ම හොඳ ක්‍රියාවලට, එහෙනම් නරක ක්‍රියාවලට අපා දුක් විඳලා මෙලෝ වශයෙන් දුක් විඳින සිදු වෙනවා වගේ හොඳ කුසල කර්ම වලටත් දෙව්ලොවවාදී සුගතියවල උපත ලබන්නත් පුළුවන්. එහෙම නැත්නම් පස්සේ කාලෙකදී අර මේ මෙලෝ මිනිසෙක් මිසෙක් වශයෙන් හෝ සතෙක් වශයෙන් උපත ලැබුවම තමන්ට කිසි දෙයකින් අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් දුවේ පුතේ මේ අපි එහෙමනම් තේරුම් ගත්තා කුසල අකුසල කර්මවල ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවද නරක ප්‍රතිඵල මොනවද කියලා. එහෙමනම් ඉතින් අපි මේක ඉගෙන ගන්න ඕන. අපි බොහෝ වෙලාවට අපි ගුණේ පුනර්භවය ගැන නැවත උපතක් ලබන්න අපි විසින් කරන ලද කුසල අකුසල කර්ම බලපාන නිසා අපි හැකිතාක් හැම අවස්ථාවලදම අකුසල කර්ම වලින් ඉවත් වෙලා කුසල කර්ම වල නිරත වෙන්න ඕන. එම්නම් දුවේ පුතේ මේ පාඩම ඉගෙනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ කර්මය කියන්නේ මොකද්ද කියලා අපි හඳුනගත්තා. එහෙමනම් ඒ කර්ම කුසල කර්ම අකුසල කර්ම වශයෙන් තියෙනවා. එතකොට චුල්ලකම විභංග සූත්‍රයට අනුව පුජ්‍යලයාගේ විෂමතාවලට හේතු පිළිබඳ ඉගෙන ගත්තා. එමනම් මේ කරුණු අනුව ඔබ කුසල් කර්ම කරන්න නිරන්තරයෙන්ම කුසල කර්මවල නිරත වෙන්න අකුසල කර්මවලින් වළකින්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනෝ. ඔබ විතරක් නෙවෙයි දුවේ පුතේ, අනිත් අයත් අකුසල කර්මවලින් වළක්වල කුසල කර්මවල නිරත කරවන්න ඔබත් උත්සාහ ගන්න. ඔබ ඒ අය වෙනුවෙන් උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න කියලාත් ඉල්ලා සිටිමින් මම අද දින පාඩම අවසන් කරනවා. ඉතින් දුවේ පුතේ නැවත පාඩමකින් අපි හමු වෙමු. අද දවසේ පාඩම ඉදිරිපත් කළ මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මය ගුරු උපදේශක වර්තමානයේ හිඳලුව කන්ටි විදුහලේ විදුහල්පති WMP දම්යන්ති. ඔබ සමඟ තෙරුවන් සරණයි.